2015 වසරේ නවවෙනි මාසේ 3 වෙනිදා භාවනා වැඩසටහන. මාතෘකාවක් නැතිව ආරම්භ කරන, මාතෘකාවක් නැතිව දේශනය පවත්වාගෙන යන, මාතෘකාවක් නැතිව අවසන් කරන එකම දේශනයට වෙන්න පුළුවන් ඔබ මේ සවන් දෙන්නේ. හැමදාමත් මාගේ දේශනාව ආරම්භය තුළ මාතෘකා නැහැ, දේශනය තුළ මාතෘකා නැහැ, අවසානයේ මාතෘකා නැහැ. බොහෝ මාතෘකාවල පැටලිලා ඉන්න අයට විසඳුමක් ලබා දෙන තමයි තියෙන්නේ. ඉතින් ලෝකයේ මතවාද සමුදායක් මැද තව මතවාදයක් නොවේ. ලෝකයේ දෘෂ්ටි සමුදායක් මැද තව දෘෂ්ටියක් නොවේ. ලෝකයේ ආගම් සිය ගානක් දහස් ගානක් මැද තවත් ආගමක දර්ශනයක් ඉගැන්වීමක් නොවේ. සියලුම මනුෂ්‍යයෝ මේ ලෝ ඇති සත්‍ය තේරුම් ගත යුතුයි මතවාදයෙන් එහා. මතවාදයෙන් එහා සත්‍ය තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ සුවිශේෂී පුජ්‍යලයෙක් බවට තමන් පරිවර්තනය වුණු පමණයි. කොහොමද ඒ සුවිශේෂී පුජ්‍යලය අපි නිර්මාණය කරගන්නේ? අපිට හැකියාව තියෙන්න ඕන අපේ මනසට දැනෙන දේ දැනෙන විදියට හඳුනගන්න, අපේ ගතට දැනෙන දේ දැනෙන විදියට හඳුනගන්න, ඉන්ද්‍රියන් වලට දැනෙන දේවල් දැනෙන විදියට හඳුන ගන්න පුළුවන් නම් ස්වභාවිකත්වයට පරිවර්තනය වෙන්න ලෙහෙසි පහසුයි. එයා තමයි මනාව ගැටලුව හඳුන ගන්න කෙනා, එහෙම නැත්නම් දුක හඳුන ගන්න කෙනා. එයා තමයි මේ ගැටලුවට හේතු හඳුන ගන්න කෙනා. එයා තමයි මේ ගැටලුවේ විසඳුම සොයන කෙනා, දකින කෙනා. එයා තමයි ඒ විසඳුම ලබන කෙනා. මොනවද? තමන්ව තමන් හඳුනා ගැනීම. ධර්මයේ කියවෙන්නේ අත්තානං උපමාකාන්තා. තමන් උපමා කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් එයාගෙන් බාහිරට පව් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට හිතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ආත්ම සංවේදීව සිහියෙන් යුක්තව, අවදියෙන් යුක්තව කටයුතු කරන කෙනෙක්ගේ ලක්ෂණය විය යුත්තේ. තමන් පිටින් බණක් හෝ දහමක් ඉගෙන ගන්න ගියොත් ඔබ පිට බණක් දහමක් ඉගෙන ගත්තා වේ. හැබැයි ඔබේ බණ පොත විය යුත්තේ ඔබමයි. ඔබ ළඟ ඇති දැනුමමයි ඔබේ බණ පොත. ඔබේ මනසේ ඇති සංවේදනාම තමයි ඔබේ බණ පොත. හදා ගන්න ඕන, වෙනස් කරන්න ඕන, දියුණු කරන්න ඕන ඔබ තුළම ඇති ඒ ධර්මය. එනිසා අපි ලෝකෙම තියෙන නොයෙකුත් නොයෙකුත් බණ පොත් කියවන අතර අපි අපිව කියව ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. අපි අපිම කියව ගන්න කෙනෙක් බවට පත් වෙනවා. බලන්න ඔබ ඔබව කියවන්න උත්සාහ කරන්න. විවෘත මනසක් ඇති කෙනෙකුට ඔබට ඔබ කියවන විට ඔබේ චරිතය ඔබට පේනකොට ඔබට ඒක පිළිගන්න පුළුවන්. හැබැයි විවෘත චරිතයක් නැත්නම් ඔබ ඔබේ ස්වභාවය දැනුණට ඒක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. එනිසා තමයි විවෘත මනුස්සයෙක් වෙන්න සත්‍ය ගවේෂණය කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ගතින් මොන ආගමිකයෙකු ජාතිකයෙකු වුවද ඔබ මනසින් කිසිම ආගමිකයෙකු ජාතිකයෙකු නොවිය යුතුයි. මොකද අපි සත්‍ය සොයා යන ගමනේ එහෙම වාර්ගික බේදනයකින් ජාතික බේදනයකින් ලෝකේ සත්‍ය තහවුරු කරන්න බෑ. සත්‍ය ලෝව පවතින්නේ බේදනයෙන් තොරවයි. සත්‍ය ලෝව පවතින්නේ බේදනයෙන් තොරවයි පවතින්නේ. ඉතින් බේදනය තිබෙන්නේ ඔබේ මනසේ. ඉතින් මේ අපි අඳුන ගන්න යන්නේ එහෙනම් බුද්ධ ආගමවත් වෙනත් ආගමක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා වදාළ දේ තුල ආගමක් නැහැ. ජාතියක් නැහැ, වර්ගයක් නැහැ. ඒකට කියන්නේ නිවීම කියලා. නිවීම කියන්නේ සැනසීම කියන එක. සැනසීම කියන්නේ සහනය කියන එක. සැහැල්ලුව කියන එක. එහෙම නැත්නම් සතුටෙන් ජීවත් වෙන කෙනෙක් කියන එක. ඒ නිසා නෙවුණු පුජ්‍යලයේ වීමේ අවශ්‍යතාවය ඔබ කාටත් ලෝකයේ ඉන්න සියලු දෙනාටම තියෙනවා. ඒ නිසා ඔබ නිවෙන පුජ්‍යලයක් බවට පත් වෙන්න. මේක ඉගෙනගෙන නිවන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ මනස නිසි ආකාරයට හැඩ ගැස්වීමෙන් තමන්ට අවබෝධ කරගන්න පුළුවන් දෑ. පීනන එක ඉගෙනගෙන පීනන්න බෑ. ඉගෙන ගන්න සැනෙන්ම ප්‍රායෝගික කරන්න ඕන. ඊට පසුව අර උගන්වනවා කියන දෙයට වඩා තමන්ට දැනෙන දේත් එක්ක තමන් වෙනස්කම් ඇති කරගනිමින් ගමන් කරන නිසා හොඳ පිහිනුම් කරුවෙක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි ධර්මයේ තුල ඉගෙනගෙන පීනන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි ඉගෙන ගන්නවා සෝවාන් මාර්ගඵලේ ඉඳන් අරිහත් මාර්ගඵලයටම. හැබැයි ගොඩ ඉන්නේ ඒකයි ප්‍රශ්නේ. තමන්ගේ මනස එතෙන්ට වෙනස් කරගන්න හැකියාව තියෙන්න ඕන. තමන් යමක් දිහා බලන ක්‍රමයට තමයි තමන්ට ඒ දේවල් ගලාගෙන එන්නේ. ඒක අපි හොඳින් තේරුම් කරගන්න ඕන. හරහට බැලුවොත් හරහට පේනවා, ඇලේට බැලුවොත් ඇලේට පේනවා. අපි ඒ දෙයක් දිහා බලන්නේ කොයි විදිහටද? ඒ බලන විදිහට තමයි ඒක දිහා පේන්නේ. ඒක දිහා ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඒ බලන ක්‍රමයට. ඒසා ධර්මයේ දිහා බලන ක්‍රමයක් තියෙනවා, ලෝකයේ දිහා බලන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය තමයි අපි මේ සම්මා දිට්ඨියෙන් ඉගෙන ගන්නවා. සම්මා දිට්ඨියෙන් ඉගෙන ගන්නවා. දැන් දෘෂ්ටි වලින් තොරව ලෝකයේ දිහා බලන්න. දෘෂ්ටි වලින් තොරව තමන්ගේ මනස දිහා බලන්න. දෘෂ්ටි වලින් තොරව තමන්ගේ ඉන්ද්‍රියන් දිහා බලන්න. දෘෂ්ටියකින් තොරව තව පුජ්‍යලයක් දිහා බලන්න. දෘෂ්ටි වලින් තොරව තමන්ගේ ක්‍රියාකාරකම් දැස බලන්න. දෘෂ්ටියකින් තොරව තමන්ගේ බැලීම ආරම්භ කරන්න පවත්වාගෙන යන්න. දෘෂ්ටියක් යන දරාගත් දෙයක්, උස්සලාගත් දෙයක්. බලන්න ඔබේ චරිතය කියවා මේ මිට. යමක් දරාගෙන උස්සලාගෙන ඇති නේද? එහෙමනම් ඔබ දෘෂ්ටිගතයි. දෘෂ්ටිගත වුණහම තියෙන ගැටලුව හරි බරයි. වේදනාකාරයෙන් කැටළු සමුදායක් ඇති කරනවා. එනිසා දෘෂ්ටි අතහරින්න. උගන්වන පමණක් නෙමේ මේ ඇතු අල්ලලා දියට දාන. ඒ කියන්නේ ටිකක් තමතුල තමන් පීනලක් බලන්න මේක. ඉගෙන ගන්නවට වඩා හරි අමාරුයි පීනනේ. උපදෙස් දෙනවට වැඩිය හරි අමාරුයි ක්‍රියාවේ ගොනේ. උපදෙස් ලබනවටත් වැඩිය හරි අපහසුයි ක්‍රියාවේ යෙදෙන එක. නමුත් ඒ කාරණා සියල්ලම සම්පූර්ණ කළ යුතුමයි ධර්ම අවබෝධය කරගන්න කෙනෙක්. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව ඒ පූර්ණත්වයට පත් කළ යුතුමයි. කාමිනවාරේ සද්ධා සීල සති සමාධි ප්‍රඥා කියන ඒ ධර්මත් වැඩෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අවුල් කරගත්ත නිසා තමයි ගොඩාක් දෙනෙකුට ඒක තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දෙයි කියලා වෙන දෙයක් අරගෙන ඉන්න. ඊට පස්සේ නෙවැරදි දේ බුදුරජාණන් වහන්සේගේ පැන නිහාම ඒක බාරගන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒකයි සමාජ සමාජගත වෙච්ච දේ තමයි ඔවුන් හරි දේ හැටියට ගන්න. ඉතින් මේ ලෝකේ දාර්ශනිකයෝ අඩු නිසා අනිත් සියලුම දෙනා මතවාද හැටියට තමයි තමන්ගේ ආගමික දර්ශනය ලබා ගන්නේ. ඊට පස්සේ ඒ තුල ඇතිවන ඒ පටලැවුම් ඒව ලිහන්න බෑ. සමහර ආගම්වල නම් බය කරනවා ඒගොල්ලෝ මේක වෙනස් කරොත් ඔබට පරදිනවා කියලා. ඉතින් බය කරලා හදන තැති ගැනීම වලින් හදන මනසක් කියලා කියන්නේ ඒක ධාර්මික ගොඩනැගීමක් නෙමෙයි. මිනිස්සු බය කරලා හදනවා කියන එක ඒ ධාර්මික ගොඩනැගීමක් එහි නෑ. අවබෝධයෙන් මිනිස්සෙක් හැදෙන්න ඕන. ඒතර තමයි ධර්මික ගොඩනැගීම තමා තුළ තියෙන්නේ. එහෙම නැත්නම් සංකල්ප වලට බය ජීවත් වෙන මිනිස්සෙ බවට පත් වෙනවා. පව් කියන ඒවා පව් හැටියට සලකනවා, පින් කියන ඒවා පින් කිච්ච හැටියට සලකනවා. හැබැයි තමා තුළින් මේ පින් පව් බෙදා ගන්න, කුසල අකුසල බෙදා ගන්න මේ මිනිස්සය දන්නේ නැහැ. එයාට කියන්නේ පද පරමයෝ. එයාට කියන්නේ ජීවිතේ නොදකින අය නිසා ඒගොල්ලන්ට කියන අන්ධ භාවයෙන් යුක්ත අය කියන. තමන් අන්ධ තැනද කියලා බලන්න. තමන්ට මෙලව පරලව දකින නුවණ තියෙනවා. එයා දෙකම තියෙන පුජ්‍යලයක් හැටියට ධර්මයේ සමකා. එයාට මෙලව ගැටලුවත් විසඳ ගන්න පුළුවන්, සංසාරික ගැටලුවත් විසඳ ගන්න පුළුවන්. ඔබට ගැටලුව ඔබමයි. ඔබ හඳුනා ගන්න නැතුව, ඔබ ඉවත් කර ගන්න නැතුව මොන ධර්මයන් දැනගත්තත් කිසිම ඵලක් නැත. පැහැදිලිනේ? කටුව ඉවත් කරන් නැතුව බෙහෙත් දැම්මට වැඩක් නැහැ. ඇතුළත කටුව වේදනා දෙනවා. එනිසා ඔබේ හදවතේ කටුවක් තියෙනවා. හදවතේ නෙමෙයි සිතෙහි කටුවක් තියෙනවා. ඒ තමයි මමත්වයේ නැමැති කටුව. ඉතින් පිටින් කොච්චර බෙහෙත් දැම්මත් අර ඇතුළතින් අර මමත්වයේ නැමැති කටුව වේදනා දෙනවා. යාව කොලුසුනේ තේ මමත්වයේ පීඩනයත් අරගෙන එයා කොච්චර දිව්වත් කොච්චර දේ ඉගෙන ගත්තත් කොච්චර කොච්චර විදියට මේ වේදනාව නිවා ගන්න උත්සාහ කළා ඒක නිවෙන්නේ නැහැ. එනිසායි මමත්වයේ කටුව උතුරා දමන්න කල්පනා කරන්න. කොහොමද මේ මම මගේ තුළ තියෙන මමත්වයේ කටුව උතුරා දමන්නේ දිය කර හරින්නේ? ඒ මමත්වය ඒ දුක්ක පෝෂණය කරන්නේ ඔබමයි. ඒ දුක පෝෂණය කළාම ඔබම ඒ දුක විඳින්නෙත් ඔබමයි. ගහේ වැඩෙන පිළිලය ගහට හානි කරදායකයි. ඔබ තුළින්ම යැපෙන ඔබගේම මමත්වය ඔබට හානි කරදායකයි. ඔබ තුළින්ම ඔබගේම සාරය වැඩෙන මමත්වය ඔබටම හානි කරදායකයි. ඔබේ ජීවිතය අවුල් කරන්නේ ප්‍රශ්න ඇති කරන්නේ අපායට ගෙනියන්නේ මමත්වය. මට කියලා දෙයක් එකතු කරන ස්වභාවය තමයි මිනිස්සෙක් ළඟ තියෙන්නේ. ඒ චින්තනය මොන තරම් අඥාන මෝඩ තැනක තියෙන චින්තනයක්ද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. ධර්මයේ එකතු කරන්නේ මට. ඒක වැරදි. ධර්මයේ එකතු කරන්න ඕන මට කියන අදහසින් නෙමෙයි. ධර්මයේ එකතු කරත් මමත්වේ නැති කරන්න. සමහර අයගේ මමත්වේ ඝන බල එක එක ආකාරයයි. සමහර අයගේ මමත්වේ ඝනත්වය කළුගල් වලට උතරන ගොරෝසු. සමහර අයගේ මමත්වේ යකඩවා. සමහර අයගේ මමත්වය පුළුන් වාගේ. සමහර අයගේ මමත්වය ජෙල් එකක් වාගේ. සමහර අයගේ මමත්වය තෙල් වාගේ. සමහර අයගේ මමත්වය ජලය වාගේ. මේ මමත්වය තුනී කරගත්ත විදියට ඉතින් අර ඝන මමත්වය තුනී කරගන්න ජලය තරමට පුළුන් රොදක් තරමට වලාකුලක් තරමට සැහැල්ලු කරගන්න තමන් මහන්සි වෙනවා. මමත්වය දුරු කරන්න තව කෙනෙකුට බෑ. තමාටම තමයි තමන්ගේ මමත්වය දුරු කරන්න පුළුවන්. තව කෙනෙකුට මමත්වය දුරු කරන්න හැකියාව නැහැ කියන්න ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවන්ටවත් උන්වහන්සේගේ ශක්තිය යොදවලා තව කෙනෙකුගේ මමත්වය නැති කරන්න බැරි වුණා. එන ඉතින් මල්ලිකා දේවියගේ මමත්වය දුරු කරාය. බොහොම උදව් කරපු කෙනෙක්. එහෙම නැත්නම් කොසල් රජුගේ මමත්වය නැති කරාය. බොහොම උදව් කරපු කෙනෙක්. ඒ වගේම දේවදත්ත තමන්ගේ ඥාතිත්වයෙන් ගිහි ඥාතිත්වයෙන් මස්සිනා මමත්වය දුරු කරලා අනේ මගේ සහෝදරයා මස්සිනා නේද කියලා එයා නැති කරාය. එහෙම නම් ඉතින් මට මමත්වයේ කාගේවත් නැති කරන්න හැකියාව තියෙනවා නම් මම මගේ පවුල්වල සහ ඉන්න ඥාති පරපුරේ සියලු දෙනා මට ගහලා ඒගොල්ලන්ගේ මමත්වයේ දුරු කරලා දෙනවා නැති කරලා දෙනවා. එහෙම කරන්න බෑ. නෑ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ මමත්වය තමන් නැති කරගන්න. ඒ නිසා තව කෙනෙකු විසින් කරන තවත් දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි මේක මෝහනයක් කරේ, බලපෑමක් කරේ, ගැන්වීමක් කරේ, මොකක්වත් නෙමෙයි. තමන්ම ඉදිරිපත් වෙලා තමන්ම සිදු කරගන්න දේ. ඒක එහෙම තමයි. ඒක සත්‍යය, ධර්මතාවය. එහෙනම් ඉතින් තිබ්බා 84,000 විහෙර විහාර හදලා දුන්නෝ. තමන්ගේ තාත්තා ධර්මාශෝක රජතුමා, මේ මිහිඳු මහරහතන් වහන්සේට තිබ්බනේ අනේ මගේ තාත්තා කියන්නේ. 84,000 හදලා දුන්නොත් තමන්ගේ මනස තමන් වෙනස් කරන්නේ නැත්තම් එයාට ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? බෑ කියලා. දැන් පැහැදිලිනේ. දැන් බුදුදහම එහෙම මේ අමුතු ක්‍රියාවලිය නෙමෙයි, ඒක තමන්ගේ කැමැත්තෙන් සිදු කරගන්න වෙනසක් කියලා තේරුම් කරගන්නවා. ඒසම මෙතන ඉන්න කිසි කෙනෙකුගේ මනස මට වෙනස් කරන්න බෑ. ඒක ඔබ වෙනස් කරගන්න මේ දේශනාව ඇසුරේ. ඒක අනුගත කර ගැනීම, තමන්ගේ වෙනස් කර ගැනීමෙන් තමන්ගේ මනස සම්මා දිට්ඨික සම්මා සංකප්ප වාචා සම්මාදාය ඒ සති සමාධි ප්‍රඥාවන් දියුණු කරගන්න ආකාරයට ධර්මානුකූල ශ්‍රද්ධාව, ධර්මයේ කෙරෙහි ඇතිවන ශ්‍රද්ධාව, ධර්මයේ තුලින් හටගන්නා වූ සීලය, ධර්මයේ පිළිබඳ ඇසන දැනුම බොහොම වැදගත්. ඔබේ මනස ඝන කරන්නේ නැතුව දිය කර හරේ. ඔබ ඔබවම දිය වෙන්නට ඉඩ හරින්. ඔබ ඔබවම දිය වෙන්නට ඉඩ හරින්. එවිට ඔබට සැනසෙල්ලක් ඇති වේවි. දුවන විට මහන්සිය දැරෙනවා, මහන්සිය දැරෙන විට තව හයියෙන් දුවනවා. මිරිඟුව පසුපස දුව යන මුවරලක් තුල දුටුවේ නොය කාරණේ බුදු කෙනෙක්. පිපාසයි වෙහෙස දැනෙනෝ, මිරිඟුව පේනෝ, මිරිඟුව පස්සේ දුවනෝ. දුවනකොට තව පිපාසය වැඩි වෙනෝ, තව වේගෙන් දුවනෝ. තවත් පිපාසය වැඩි වෙනව, තවත් වේගෙන් දුවනවා. මිනිසුන්ට තියෙන්නේ ඕක නෙමෙයිද මේ ලෝකේ? එන්නේ 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 යන්න යන්න ඉස්සරහට යන්න යන්න පිපාසය වැඩි වෙනව, පිපාසය වැඩි වෙනෙහි පිපාසයද තව හරියන වේගෙන් දුවනවා. අවසානයේ කෙලවරේ ඉතුරු වෙන්නේ නිෂ්ඵල. එනිසා ඔබත් බලන්න දුවන කෙනෙක්ද? භෞතිකව නෙමෙයි, මේක ආධ්‍යාත්මිකව දුවනකින් අතර වෙනවා. ආධ්‍යාත්මිකව යමක් නතර වුණා නම් ඒක බාහිරින් ස්වභාවයක් හැටියට පාලනය වේ. දියවන්නට ඉඩ හරින්න. ඔබේ මමත්වය දියවන්නට ඉඩ හරින්න. ඇලීම්, ගැටීම්, බැඳීම් වලින් නැවත නැවත ඒ මනස ශක්තිමත් කරන්නේ නැතුව දියවන්නට ඉඩ හරින්න. දිය කරන්න අවශ්‍ය නැහැ. එළියෙන් තබාපු අයිස් කැටයක් වගේ අත්හැර දමන්න. තමගේ මනස එළියට අරගෙන අයිස් කැටයක් අවුවේ තියෙනවා වගේ තියෙන අරගෙන. ඒක ස්වභාවය තුළින් දිය වේ. ස්වභාවය තුළින් දියර බවට පත්වේ. ස්වභාවය තුළින් වාෂ්ප වෙලා යාවේ. ඔබේ මමත්වයත් යම් දවසක වාෂ්ප වුණොත් කිසිම ගණී භවනීය තත්වයක් තමා තුළ නොදකින්නට යා පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් යනවා මේ වාෂ්පීයකරණය සිදු කරගත් කෙනෙක්. තමන්ගේ මනස වාෂ්ප කළා. තමන්ගේ මමත්වය වාෂ්ප කළා. ඒ නිසා අවසන් දේහධාරී අවසාන ශරීරයක් දරන ආයි මෙතනින් තව භවයකට යන ශක්ති ගුණාංග කුසල අකුසල කර්ම නැහැ. නමුත් රහතන් වහන්සේලා හොඳ වැඩ කියන ඒවා මනාකොට කරනවා. ඒවා පුණ්‍ය කර්ම බවට පත් කරගන්නේ නැතුව නරක වැඩ නම් කිසිසේත් නොකොට හොඳ වැඩ නම් සියල්ල කරනවා. ඒවා කර්ම බවට පත් කරගන්න නැතුව කර්ම බවට පත් කරගන්න පින් පුණ්‍ය කර්ම බවට පත් කරගන්න තැන් තියෙනවා. අපි දකිනවා ඒ තැන්වල තියෙන ප්‍රශ්න යුද්ධ ගැටලු. ඇයි පිනට පොරකනවා? පිනටත් ලෝභයි. පින සංස්කාරකයි. සංස්කාරක හේතුයෙන් පින හටගන්නේ. නමුත් නිවන හටගන්නේ සංස්කාරක හේතුයෙන් නෙවෙයි. පින හටගන්නේ සංස්කාරක හේතුයෙන්, නිවන හටගන්නේ සංස්කාරක හේතුයෙන් නෙවෙයි. ලෝක සංස්කාරක හේතුයෙන් වලින් තොරව හටගන්නේ එකම එක දෙයයි, ඒ නිර්වාණ ධර්මය පමණයි. එහෙම නැත්නම් සද්ධර්මය පමණයි, සත්‍ය අවබෝධය පමණයි. නිර්වාණය කියුවහම ඒක අමුතු සිහිනයක් මවා ගන්න එපා. නිර්වාණය කියලා කියන්නේ බැඳීම් විරහිත කියන එක. බැඳීම් වලින් තොර වූ කියන එකයි ඒක අදහස. ඒක අමුතු විරසයක් දාගන්න එපා. මේ ලබන උපදින්නේ උපදිනවා මේකයි 7යි 8යි එහෙම දාගන්න එපා. බැඳීම් විරහිත බැඳීම් වලින් තොර. එපමණයි. මොනම ආකාරයකින්වත් බැඳීම් වලින් තොරව පංච උපාදානස්කන්ධේ එක ආකාරයකින්වත් දැනෙන්නේ නැහැ. එවිට උපාදානයක් කිරීම සඳහා දිගු කරන ඒ අත් පහ, එහෙම නැත්නම් අඬු පහ, ඒ අඬු පහම දිගු කරන්නේ නැහැ. තමන්ගේ මමත්වයේ පෝෂණය කරන ඒ ප්‍රධාන දොරටු පහ, ඒ දොරටු පහ දිගු කරන හැම මොහොතකම තමන්ගේ මමත්වයේ පෝෂණය වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ රූප කියලා කියන්නේ මේ හිතේ මැවෙන නාම රූප తত্ত্বය. එහෙම නැතුව ශරීරයත් එකින් රූපය කියලා කියනවා. ඒ ශරීර රූපය අධ්‍යාත්මයට ගියාම අධ්‍යාත්මික රූපයක් බවට පත් වෙනවා. ඒ අධ්‍යාත්මික රූප වේදනා සංඥා. වේදනා කියන්නේ කයේ කැක්කුම හිව නෙවෙයි, මනසේ විදීම් වේදනා සංඥා සංස්කරණය සහ විඥානය කියන දැනගන්නා වූ ස්වභාවය. එතනම අර විඥානේ ඔබ අතර වෙලා ඉන්නවා. විඥානයට ඉඩ දීලා තියෙනවා. නැත්නම් මම විඥානේ තුලම ඉන්න ඕන. විඥානය මමයි, මම විඥානයයි, විඥානය මගේ ආත්මයයි, විඥාණයෙන් තොරව වෙන දෙයක් නැහැ කියන තත්ත්වයේ ඉන්න නිසා තමයි අර විඥානගතවම අර සංඥා ගන්න, අර රූප ගන්න එතන ඉඳලා. ඒ නිසා විඥාන නිරෝධ වෙනවා. එතකොට විඥානය නිරෝධ නම් එයා අනිවාර්යෙන් රූප වේදනා සංඥා සංකාර රැස් කරන්නේ නැති කෙනෙක්. විඥානය නිරෝධ නම් රූප වේදනා සංඥා සංකාර විඥානය නැත්නම් අරව එකතු කරන්නේ නැහැ. ඒකතු කරන්නේ නැති නිසා බෙදීම, විභජනය කිරීම, ප්‍රතික්ෂේප කිරීම, අනුමත කිරීම මොකක්ද? තමා කවුද කියලා තමන් ගණන් හදන්නේ. තමන්ට හීනමානෙවත් අධිමානෙවත් නැහැ. තමා කෙරෙහි තමන් ලේබලයක් එහෙම නැත්නම් තත්වයක් තානාන්තරයක් පනවාගෙන නැහැ. එවන් වූ ධර්මයකටයි ඔබ පිවිසිය යුත්තේ. විමසන අයෙකුටම පමණයි ධර්මයේ ප්‍රතිලාභය ලැබෙන්නේ. විමසන්නේ නැති කෙනෙකුට මේක ලැබෙන්නේම නැහැ. විචාරශීලී මිනිස්සෙකුට විදර්ශනා ඥානයක් තියෙන ගුණයක් තියෙන පුජ්‍යලයකටම පමණයි ධර්ම අවබෝධයක් ලබන්නේ. කර්ම ගැන විමසීම තුළදී තමයි තමන්ට ධර්ම අවබෝධය ලැබෙන්නේ. බුද්ධ කාලෙත් එහෙමයි. බුදුහාමුදුරන්ගේ කාලෙ එහෙමයි. ධර්මයේ දේශනා කරද්දී ඒ විචාරශීලී මිනිස්සු විමසුවා. විමසන විට අවබෝධ වුණා. ඒ කියන්නේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව විසඳන්න ගන්න පුළුවන් මාර්ගය තමයි විමසීම. ඒකට ගැටලුවක් නැතිව තත්ත්වයට ගියාට පස්සේ ආගේ විමසීමත් අවසන්. ආයි ගැටලුවක් තියෙනවා නම් විමසනවා. ගැටලුව නැත්තම් විමසීම අවසන්. ඔරුව ඉදඩට ගියාම හබල් ගහන එක නතර වෙනවනේ. ඒවා හැබැයි ඔබ ඒකට ගියේ නැත්නම් ඒ හැම මොහොතකම අපිට විමසන්න වෙනවා. ඒ කියන්නේ ගැටලුවෙන් ඒකට වෙන්න විමසන්න වෙනවා. ඔබ දැනගෙන තියෙන, ඉගෙනගෙන තියෙන, අහලා තියෙන සියලුම ධර්ම එකට කැටි කරලා අරගෙන ඒ පිළිබඳව විමසීමක් කරන්න. නියම උත්තරේ තමා තුළින් ස්වභාවයෙන් පැනනගින් ඉඳහරින් ස්වභාවයට ඉඩ දෙන්න සත්‍යවාදී වෙන්න විවෘතවන්න. විවෘතව තමන්ට ලැබෙන ඕනෑම පිළිතුරක් තමන් බොහෝම ගෞරව සම්පයුක්තව භාර ගන්න පුළුවන් එඩිතර බවක් පෞෂ්‍යයක් හදාගන්න. ඒ තුළින් අසු දේශනාව මේ ධර්මයේ සියල්ල කැටි කරගෙන විමසන්න. උත්තරේ ස්වභාවයෙන් ඔබ තුළින් පැන නගී. කාය විඥානය කියලා කියන්නේ නිර්වින්දනය සිදුවන ඒ ආසිතෝ පාඨින විඥාන ධාතුවට මනෝ විඥානය කියන්නේ ඊට එහා තියෙන විඥාන ධාතුව. ඔය කාය විඥානය හරහා තමයි මනෝ විඥානය අවදි වෙන්නේ. ඒ නිසා තමයි අපිට නිම්දේදී එහෙම නැත්නම් නිර්වින්දන අවස්ථාවකදී අපිට ඒවා නොදැනී යන්නට පටන් ගන්න. නමුත් අපිට නොදැනී යන මට්ටමට ගියාට මනෝ විඥාන ධාතු නිරන්තරයෙන්ම වෙනම ස්වභාව ලක්ෂණයකින් සහ ශක්ති ගුණයකින් යුක්තව සැරිසරනවා. අපිට කාය විඥාන ධාතු නිරෝධ කරන්න බෑ. ඒක මරණයදී සිද්ධ වෙන දෙයක්. අපිට පුළුවන් මනෝ විඥානය කියන එක නිරෝධ කරන්න පුළුවන්, නිරුද්ධ කරන්න පුළුවන්. ඉතින් මනෝ විඥාන ධාතුව මේ පවතිද්දී ඔබට දැනෙන්නේ කොහමද? විඥාන ධාතුව තියෙන්නේ කොතනද? ඔබට දුක දැනෙන්නේ කොතනද? අන්න එතන තියෙන්නේ විඥාන ධාතුව. දුක දැන ගැනීම කියන එක සිද්ධ වෙන්නේ එතන වෙන්නේ විඥාන. ඔබට සතුට දැනෙන්නේ කොතනද? සතුට දැන ගැනීම කියන එක සිදු වෙන්නේ කොතනද? එතන තමයි විඥාන ධාතුව තියෙන්නේ. එතන දැන් උදාහරණයක් වශයෙන් කියනවා කාය විඥාන ධාතුව දුකක් සතුටක් කියලා එකක් ඒක වේදනය කරන්නේ. ඒක වේදනය කරන්නේ මනෝ විඥාන ධාතුව. උන උදාහරණයක් කියනවා. ගලක හැපිලා තමන්ගේ නියපොත්ත ගැලවිලා යන්න මේ ගලක හැදෙනවා තමන්ගේ කකුල. බලන්න එවිට ඒ තුවාලයට ක්‍රියාත්මක වෙන විදිය තමයි මනෝ විඥාන ධාතය. ඊළඟට කකුල ගල කැපිලා නියපොත්ත ගැලවිලා ගියා වගේ නෙමෙයි, තාම සුළු දෙයක්. කවුරු හරි නිකන් අපි පොඩ්ඩක් අපිත් එක්ක තරහයි වගේ කියන එක ඉතන එක ඇගේ හැප්පිලා යනවා. දැන් නියපොත්ත ගැලවිලා ගියා තරම් වේදනාවක් හෝ ලී ගැලීමක් හෝ හානියක් හෝ මුකුත් නැහැ. නමුත් ඒකට දක්වන ක්‍රියා මාර්ගයයි තමන්ගේ අතින්ම කකුල ගලක වැදුනහම ක්‍රියාත්මක වෙන ආකාරය අතර වෙනස බලන්න. මම ඒකෙන් අදහස් කරන්නේ කාය විඥාන ධාතුව මේ මොකක්වත් දන්නේ නැහැ. මේක මේ ඇගේ හැපිලා ගියේ මේ හතුරෙක් කියන එකවත්, එහෙම නැත්නම් ගල කැහිපිලා කැඩුනේ ස්වභාවික සිද්ධියක් නිසා කියන එකක් දන්නේ නැහැ. ඒක නිර්ණය වෙන්නේ අර මනෝ විඥාන ධාතුව හර. අන්න ඒ ප්‍රභේදනයේ බෙදෙන ඒ දැනගන්නා වූ විඥානය තමයි නිරෝධ වෙන්නේ. ඊට පස්සේ කායත දැනෙනවා, රහතන් වහන්සේට දැනෙනවා කකුල ගල කැහැපිලා රහතන් වහන්සේගේ ඇඟිල්ලත් තුවාල කරනවා. තව මිනිස්සෙක් ඇවිල්ලා කෝටකින් ඇරලා එහෙම නැත්නම් ඇඟේ හැපිලා ඇඟ තුවාල කරනවා. උන්වහන්සේලා දකින්නේ දෙකම එකක්. දැන් මේ කතාවක් තියෙන ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිණ්ඩපාති වඳින්දී වෙන්නෝන උන්වහන්සේ වෙන්නෝන රහතන් වහන්සේට දර ඉපලකින් පහර දෙනවා. එහෙම අවස්ථා ගොඩක් වුණා. මොගලන් හාමුදුරන්ටත් පහර දුන්නේ නේ. දර ඉපලකින්, දර ඉපල කියන්නේ දර කොටු තියෙනවා. ඒකෙන් දෑත බදලා පහර දෙනවා පිණ්ඩපාති වඳින්දී රහතන් වහන්සේ. ඊළඟ හිටපු තව මිනිස්සු ටිකක් අර කොල්ල වල්ලලා කොල්ලට ගහලා මේ ප්‍රශ්න විසඳුවා. උන්වහන්සේ මට ගැහුවා කියලා දැනුන්නේ නැහැ. මට මේ දරහිපලක් නව වදිනව දැනුණා කිව්වා. ගැහුවා කියලා දැනුන්නේ නැහැ මට. දරහිපලක් නව වදිනව දැනුණා කිව්වා. ඉතින් මම ඒ නිසා ගණන් ගත්තේ නැතුව වැඩපොතනා. එන්නනේ දැන් ඔබගේ මේ මනෝ විඥාන ධාතුවේ තමයි මේ ඇලීම් ගැටීම් සහ රස උල්පත තියෙන්නේ. රස්ත උල්පතක් තියෙන්නේ මනෝ විඥාන ධාතුවේ. ඒ රස්ත උල්පතව දුරින් දුරු කරා රහතන් වහන්සේලා අනාගාමී අය බොහෝ දුරට දැනෙන්නේ නැති මට්ටමට, සකුදාගාමී අය තවත් මට්ටමකින් සෝහන් කෙනා ඒ වගේ අන්තගාමීත්වයට නොයන අපාය ලක්ෂණයන් වලින් තොරව විදියට ඒ දේ විඳිනවා. එහෙම නැත්තම් දකින්න පුතඥයෙක් එහෙම නෙමෙයි, අත්හරින්න බැරි විදියට ඒක වෙනස් කරගන්න බැරි විදියට විඳවනවා. දුකටපත් වුණාම පුදුම විදියට අසරණ වෙනවා මේ පුතඥන සත්‍යය. ඒක හරි අමාරුයි. මානසික දෙයක් පැටලුණාම මේ මානසික පැටලිච්ච එක අයින් කරගන්න අමාරු. ඒකන ගැහෙන කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි ඔය පුතඥන මනසේ පැටලුණාම සදාකාලික කර තියාගෙන යන්නේ නේ. සදාකාලික කර තියාගෙන යනවා ඒක ප්‍රේමී කියලා කර තියාගෙන යනවා. ඔය වගේම තමයි ඕකේ අනිත් පැත්තට වෛරය කර තියාගත්තාම කාලයක් ගිහින් ලෝණ මහත්ය දෙන්න හරි වේවා. ඒකත් කර තියාගෙන යනවා. ඒක ස්වභාවය. හරි පරිස්සම් වෙනවා. ඊට පස්සේ ඒක ස්ත්‍රී පුරුෂයා කර තියාගෙන යනව කොමනක් නෙවෙයි, ඉඩම කඩම කර තියාගෙන යනවා. ඔය පිරිසූත්‍රවල එහෙම දේශනා කරන්නේ ඉත්ති වාහනං කත්වා නියන්ති දිසෝ දිසං කියන්නේ ස්ත්‍රී වාහනය කරගෙන සිට යනවා. පුරුෂ වාහනං කත්වා විසෝදයක් කියන්නේ ඒක පුරුෂයා වාහනය කරගෙන මේ සිතට මොකක් හරි වාහනයක් ඕන යන්න මොකක් හරි පාදක කරගෙන කියන එකෙන් අදහස් කරන්න වාහනය කියනකින් ඒ පාදක කරගෙන ඒ වාහනය ගමනක් යනවා ඒක තමයි විඥානේ ස්වභාවය හේතුවක් කාරණයක් පාදක කරගෙන ගමන් කරනවා ඉතින් මේ හේතුඵල නිරෝධයක් ඇති කරගත්ත උත්තරයට පුදුම සහනයක් තියෙනවා මොකද හේතුව මෙයා ඒ විදිහට වාහන අරගෙන පාදක කරගෙන ගමන් යන්නේ නැති නිසා යන සහනයක් තියෙනවා ඒ නිසා විඥානේ නිරෝධ කිරීම අනිවාර්යයෙන් නිවන් දකින්න පුළුවන් සහනය ලබන්න චේතෝ විමුක්තිය කියලා කියන්නේ චේතනා කියනෙම මුල් වෙන ඕනම දෙයක් කිරීමට චේතනාවක් දැන් අපි කියනවා මේක සුභ චේතනාවෙන් කළේ මේක අසුභ චේතනාවෙන් කළේ සමහර වෙලාවට එකම ක්‍රියාවක් දෙන්නේ කෙනෙක් සුභ චේතනාවෙන් කරනවා තව එක්කෙනෙක් ඒක අසුභ චේතනාවෙන් කරන්නත් ඉඳයි දැන් අපිට කොන්දර හයියෙන් තට්ටුවක් දාන එක වුණත් කෙනෙක් සුභ චේතනාවෙන් මිත්‍රත්වයට තට්ටුවකුත් දානවා තව එක්කෙනෙක් තරහට ගහන්නත් පුළුවන් ඒ වගේ සුභ චේතනාවෙන් සහ අසුභ චේතනාවෙන් කියන මේ පදනමක් වැටෙනවා මේ පදනමට තමයි කියන්නේ ඒක තමා තුලින් අඳුන ගන්න ඕනේ නැත්නම් මේක කියලා දෙන්නම ටිකක් මගේ සාධක කිව්වහම ඔබේ ජීවිතයේ ඔබ කරපු කීපු දේත් එක්ක සම්බන්ධ කරලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඒ විදිහට චේතනාවක් මුල් කරගෙන වැඩ කරනකොට ඒ චේතනාවට අනුරූපී විපාක සැකසෙනවනේ නේද අනුරූපී විපාක සැකසෙනවා එතකොට චේතනාවක් මුල් කරගෙන වැඩ කරනවා කියලා කියන්නේ එයා යම්කිසි දෙයක් මේ ක්‍රියේට් කරලා ප්ලෑන් කරලා ගොතලා වැඩ කරනවායි කියන එක හදලා හේතු දක්වාගෙන ඉතින් ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් චේතෝ විමුක්තියටයි පත් වෙන්නේ. ඊළඟට පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ දැන් අපි මේ ප්‍රඥාව කියන එක හොඳටම අඳුර ගන්න ඕන. ඒකේ තියෙන ලෞකික ප්‍රඥාව කියලා බෙදෙනවා, ලෝකෝත්තර ප්‍රඥාව කියලා බෙදෙනවා. ඊළඟට මේ පඤ්ඤා විමුක්ති කියන එකෙන් අදහස් වෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. මොකද්ද මේ ප්‍රඥාවේ ස්වરૂපය? අපි ඒක සාමාන්‍ය විදිහට තේරුම් ගන්න උත්සාහ කරනවා ප්‍රත්‍යඥානෙ අපිට තියෙනවා තියෙන දේ තියෙන විදිහට දැනෙන දේ දැනෙන විදිහට තමන් දැනගන්නවා උදාහරණයක් වශයෙන් තමන්ට ඇතිවෙච්ච තත්ත්වය තමන් දැනගන්නවා තමන්ට තරහ ගියා නම් තරහ ගියා තරහ අඩු වෙනවා නම් තරහ අඩු වෙනවා තරහ නැති වුණා නම් තරහ නැති වුණා තරහ එමින් පවතිනවා නම් තරහ එමින් පවතිනවා කියලා අන්න එවැනි කෙනෙකුට කියනවා ප්‍රඥාවන්තයෙක් කියලා. එතකොට තමා තුළ පවතින ස්වභාවල් මනාකොට දැනගන්නා වූ ස්වභාවය ඒක ප්‍රඥා ලක්ෂණයක්. එහෙම නැත්නම් එයාගේ ප්‍රඥා ලක්ෂණේ නැත්නම් එයා මේ මෙදීම දුක කියන එක අඳුනගන්නේ නැහැ. එයාගේ ගැටලුව කියන එක අඳුනගන්නේ නැහැ. එයාගේ ප්‍රඥා ලක්ෂණේ නැත්නම් භෞතික දියුණුවක් හරි ඇති කරගන්න කෙනෙක් ප්‍රඥාවන්ත කෙනෙක්. එයාගේ පීඩාව දකින්න, එයාගේ අඩුපාඩුකම් එයා දකින්න, එයා හදා ගන්න බලනවා. මගේ කට වැරදි, මගේ මේ දේවල් වැරදි, මේ දේවල් මම ඉගෙන ගන්න ඕන, මේ දේවල් හදා ගන්න ඕන කියලා කල්පනා කරනවා. මේ විදිහට මම කටයුතු කරන්න ඕන නේද? ගෙදර දොරේ මේ අපිරිසුදු පිළිබඳව මිනිස්සු මේ අප්‍රසාදේ ලක් කළා, ඒ නිසා මම පිරිසුදුව ඉන්න ඕන නේද? හරියට අඳින්නේ බලදින් නැහැ කියලා ඉවරලා මිනිස්සු අප්‍රසාදේ ලක් කළා, ඒ නිසා මම හොඳට පිරිසුදුවට ඇඳලා බැලඳලා ඉන්න ඕන ආදී වශයෙන් එයාගේ ප්‍රඥාවට අර වටපිටාවෙන් දැන්න කුඩා කුඩා ඉංගියකින් පවා දැනෙන දේවල් වලින් එයා නිවැරදි වෙන්න උත්සාහ කරනවා. දැන් උදාහරණයක් වශයෙන් මම හාමුදුරු කෙනෙක් හැරෙට ගිහිල්ලා ඔය පාරයිනේ මේ කණුවක් උඩ හරි බෝක්කක් උඩ හරි වාඩි වෙලා හිටියොත් ඔන්න එක්කෙනෙක් දෙන අමුතු විදියට බලාගෙන යනවා. අපිට තේරෙන්න ඕනේ ඉංගියෙන් හරි ටක් ගාලා මේ මත්පන් දිහා මේ වැඩ දිහට තමයි බලන්නේ. මේකෙන් වෙන්නේ මට අප්‍රසාදයක් තමයි වෙන්නේ. ඒ නිසා මට ඒ සුසු නැති විදියකයි මම ඉන්නේ. ඒ නිසා මම සුසු ආකාරයට මම හැඩ ගැහෙන්න ඕන කියලා එයා හැඩ ගැස ගන්නවා. ඕක ටිකක් ගැඹුරට එනවා. ගැඹුරට ආවම මනසේ ක්‍රියාත්මක වෙන්නේ ඕක. ඒතකොට මේ ප්‍රඥාව කියන එක අතිශයින්ම වැදගත්. ඒක අර අපි මේ ගමන යන්න හබල වගේ. එහෙම නැත්නම් ආලෝකයක් වගේ බෝට්ටුවකට යන්නත් ආලෝකය ඕනේ. ඒගොල්ලෝත් ආලෝකය පාවිච්චි කරන උරුවකට. ඒ වගේ වාහනයකට හරියට වැදගත් දෙයක් තමයි ආලෝකය. ගමනක් යන්නේ මඟ පේන්නේ නැහැ. ඒ මඟ පේනවත් ආලෝකයේ උපමා කළේ ප්‍රඥාවට. එහෙම නැතු ප්‍රඥාවේ ආලෝකයක් නැහැ. ප්‍රඥාවේ ලයිට් එකක් වගේ එකක්. නැත්නම් හිතේ මට මොන ආලෝකයක් වගේ පේනවා ඒක ප්‍රඥාවද කියලා. ඒකයි මම කියන්නේ. උපමා කරන්නේ ආලෝකයට ප්‍රඥාව. ආලෝකයෙන් කරන ක්‍රියාවලිය මොකක්ද? වල පෙන්නනෝ, ගොඩ පෙන්නනෝ, එඩ්ලි ගොඩ්ලි පෙන්නනෝ, පස්ස පෙන්නනෝ, කටුගුල් අපිට පෙන්නනෝනේ, කාණුපද්ධති වංගු අපිට පෙන්නන්නේ මේ ආලෝකය නිසා. ඒ නිසා මේ ප්‍රඥාව කියන එක උපමා කරන්නේ මේ හැම දෙයක්ම නිවැරදිව දැකීමට උපකාරක වන සිද්ධාන්තයක් නිසා ප්‍රඥා ලෝකය කියලා කතා කරනවා. එහෙම නැතු ප්‍රඥාවයි ලයිට් එකක් නැන්නේ. එකින් පැහැදිලිව පේන ස්වභාවයේ තියෙන නිසා ඒකත් ආලෝකය වගේ දෙයක් කියලා උපමා කළා. ඒ නිසා නත්ති පඤ්ඤා සමාලෝක ප්‍රඥාව විතර ආලෝකයක් මේ ලෝකෙ කොහොමකක් නැහැ. ඉතින් මේ ප්‍රඥා ලෝකය කියන එක අපි අරගෙන යන්නේ දැන් ගමන වාහනේ යනවනේ, රාත්‍රී ගමනක් යනවා. අපි ගෙදරටම ගියාට පස්සේ ගරාජ් එකටම වාහනේ දැම්මට පස්සේ දැන් අපි ගොඩාක් අනුරාධපුරේ ඉඳලා රාත්‍රී ගෙවාගෙන ගෙවාගෙන ලයිට් එක ප්‍රයෝජනෙට අරගෙන ආවා. වංගු ගැටලි ගැටලි මග අරගෙන ආවා. වාහනේ ගෙදරට ගියනල ගරාජ් එකට දාලා එම්මර පස්සේ මොකද කරන්නේ? ලයිට් පත්තු කරලා තියෙනවා. ගමන අවසන් කරනනම් එයා ස්විච් එක ඔෆ් කරනවා. එතකොට ප්‍රඥා විමුක්තිය එතන සිද්ධ වෙනවා. මොකද හේතුව එයා ගමන අවසන් ලයිට් ඔෆ්. එතනනේ මේ ගමන යනකන් තමයි මේක ප්‍රඥාව අත්‍යවශ්‍යයි. එතකොට ගමන අවසන් වුණා නම් එහෙම නිසා අපිට ප්‍රඥාව කියන එක අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. අවසානයේ දක්වාවනේ අරිහත්ත්වයේ දක්වාම ප්‍රඥාව කියන එක කොමනක් කරනවා. එතකොට මේ ප්‍රඥා නිරෝධයනොත් සමයි නිරෝධ සමාපත්තියට සමවදීන්නේ. ආයත වහන්සේ ප්‍රඥාව භාවිත කරනවා නොඇලීමෙන් ප්‍රඥාව භාවිත කරනවා. දැන් ටිකක් නොඇලීමෙන් භාවිත කරනවා ප්‍රඥාව මාර්ගඵලලාභය කියලා. තවත් ටිකක් නොඇලීමෙන් සකුදාගාමී කියලා. තවත් ටිකක් නොඇලීමෙන් අනාගාමී කියලා. අරිහත්ත්වය කියලා. ඊටත් වඩා සම්පූර්ණයෙන්ම නොඇලීමෙන් ප්‍රඥාව භාවිත කරනවා. නොඇලීමෙන් විඳිනෝ, නොඇලීමෙන් ප්‍රඥාව භාවිත කරනෝ, නොඇලීමෙන් දකිනෝ, නොඇලීමෙන් අසනෝ. අර නිලුම් පත මත දිය විදු පාගෙන වාසේ පුරා ගැනීමක් නැහැ. ඒ නිසා ගමන අවසන් වුණාම ප්‍රඥා විමුක්තියක් ඇති වෙනවා. ඒ ප්‍රඥාවේ නොවැළෙන ගුණය, ප්‍රඥාව භාවිත කරද්දිම ප්‍රඥාවේ නොවැළෙන ගුණය ඇති වෙනවා. මම උදාහරණයක් කියන්නම්කෝ. ඔබේ ඉඩම තියෙනවා, ඔබේ ගේ තියෙනවා, හැමෝටම තියෙන නිසා මම මේ කතා කරන්නේ. හැමෝටම ගියක් ඉඩමක් තියෙනවා. ඔබේ ගේ කවුරු හරි කෙනෙක් මොන සල්ලි වලට ගන්නවා. සල්ලි වලට අරගෙන ඔප්පු තිරප්පු වලින් ඔබේ ඉඩම සම්පූර්ණ අරගෙන ඊළඟට ඔබට වෙන දෙහාවක් ඇති නිසා ඔබම ඉල්ලුම් කරනවා ඒ ගෙදර මේ ඔයගොල්ලෝ භාවිත කරන්න නැත්නම් අපිට කුලියට ඉන්න දෙන්න කියලා. හරිද? දැන් ඔබේ ඉඩම ගත්තා. ඈ අනේ මොනවා හරි ෆ්‍රැන්සිස් මහත්තයා හරි කවුරු හරි කියන කෙනෙක් ඔන්න ඉඩම ගත්ත කල්ලි වල ෆ්‍රැන්සිස් මහත්තයෙන් අපි ඉල්ලනවා ඔයා ඉතින් මේකට එන්නේ නැත්තම් දැම්ම අපිට මේකට කුලියට ඉන්න දෙන්න කියලා. දැන් ඔබේ හිතේ කොහොමද? දැන් ඔබේ ඉඩම ඔබ වික්කා, දැන් වෙන ගේකට යන්න හිතියා, ඒක මග ඇරුණා. දැන් නමුත් ෆ්‍රැන්සිස් මහත්තයගේ නැවත ඉල්ලගෙන ඉන්න අයිතිකාරයෝ හැටියට නෙමෙයි ඔබේ ඉඩමේ කුලියකාරයෙක් හැටියට. මම කියන්නකෝ අර කලින් තිබුණු චින්තනයේ දැන් තියෙන චින්තනය අතර වෙනස පැහැදිලිවම හිත කියනවා. දැන් මේ අපි හිතේ අර කලින් හිටපු ගෙදර නෙමෙයි ඉන්නේ. ඒ වුණාට වඩපිටාවේ මිනිස්සුන්ට පේන්නේ ආ නෑ තාමත් ඒගොල්ලෝ ඒ ගෙදරම ඉන්නවා. නමුත් අපේ චින්තාවිය මතේ නෑ අපේ ගෙදර නෙමෙයි අපි ඉන්නේ. අපි අර මේ කරෝලිස් මහත්තයගේ විල්සන් මහත්තයගේ ගෙදර කුලියට ඉන්නේ, ෆ්‍රැන්සිස් මහත්තයගේ ගෙදර කුලියට ඉන්නේ. මෙන්න මේකයි දහම. ඈ එකම තැන සිටිද්දී ඇලීම සහ නොඇලීම අත්විඳිනවා එකම භූමී තලයේ සිට. ඔබේ කාර් එක තියෙනවා, බයික් එක හරි කාර් එක හරි. ඔහොම තියෙද්දි කාර් එක සල්ලියට ගන්නවා. විල්සන් මහත්තයා ගන්නවා සල්ලියට. අරගෙන ඉරලා එයා භාවිතා කරන්නේ. නමුත් එයාට හයර් එකට ගෙනියන කාර් එකක් අවශ්‍ය කරනවා. නමුත් විල්සන් මහත්තයා ගත්තෙත් කාට හරි හයර් කරන්න දෙන්න වාහනේ. ඒ ඔබ ගන්නවා ඊළඟට ඔබේ වාහනේ වික්ක වාහනේ ඔබම හයර් එකට නැවතුන. දැන් ඔබේ කාර් එකේ යන විදිය බලන්න. ඒ කාර් එකේ යන හිතන විදිය බලන්න. ඒ කාර් එක භාවිතා කරන විදිය බලන්න. එතනින් ඇති වෙන දුක් දුම්නස් කොයි විදියට දෙන්නේ? කලින් තමන්ට දුක් දුම්නස් ආවේ කොයි විදියට දෙන්නේ කියන එක පිළිබඳව. ඒකයි තියෙන තත්ත්වය. යමක් යම් ආකාරයකට ද අපි දෘෂ්ටිගත කරන සංකල්පගත කරන්නේ ඒ විදියටම තමයි අපිට ඒකෙන් ඇතිවන ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමනම් අපි සම්මාදිට්ඨියට පත්වීමයි අවශ්‍ය කරන්නේ. මේ අත්තවාද පරවාද බහුවාදවල පැටවිලා අපේ විඥානේ අතරමං වෙලා ඉන්න මේ අතරමං වීමෙන් තමන් දක්ෂ වෙන්න ඕන ඒ මුලාව නොමුලාවක් බවට පත් කරගන්න. මේ විඥානෙට පිස්සු කියලා හිතෙන්නේ නැද්ද? විඥානෙට පිස්සු කියලා හිතෙන්නේ නැද්ද? උමුතුයි. පුදජලයාගේ මනස උමුතුයි. තේරුම් අරගෙන නැහැ, වටහාගෙන නැහැ, හිත අවබෝධ කරගෙන නැහැ. ඒසා තමන්ගේ මේ උමුතු මනස, එහෙම නැත්නම් අපි ඒකට කියනවා අනවබෝධයේ මනස, අවබෝධයට පත් කරා. ඒ අවබෝධයට පත් කරන තැනම තමයි නිදහස ඇති වෙන්නේ. විඥානයේ මායාවක්, විඥානයේ මුලාවක්, විඥානයේ පෙළඹිඩක්, විඥානයේ මේ කෙසෙල් කඳක් වාගේ කියන තේරුම් ගන්නවා. ඔය බෙදලා වෙනම කිව්වට මේක රූපය මේ වගේ සංඥාව මේ වගේ කියලා ඒක මේ හිම බෙදලා කොටස් පහක් කිව්වට එකම අතේ තියෙන ඇඟිලි පහ වගේ එකට උපකාරක වෙන ධර්මතා තමයි තියෙන්නේ හැම එකක්ම. චේතෝ විමුක්තියට පත්වීම කියන එක ආරම්භ වෙනවා පළවෙනි තත්වයේ ඉඳලම. ඒක ක්‍රමානුකූලව වැඩිමෙන් පූර්ණත්වයටපත් වෙනවා අරියත්තේ. නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර අටෙම්ම ඒ ගුණාංග අටෙම්ම ලැබෙන එක සමාන ප්‍රතිශතයක් පළවෙනි දර්ශන ඥානය තුළම ඇති වෙනවා. ඒ අටම ක්‍රමානුකූලව වර්ධනය වීමක් තමයි අරියක් දක්වාම සිදුවෙන. එහෙම නැතුව මුල ඉඳලා ටික ටික ඉස්සරහට යනවා නෙමෙයි. ඒ අටම කියන්නේ එක මාර්ගයක්. අටම එකට මිශ්‍ර කරලා තමයි මේ මාර්ගය හදලා තියෙන්නේ. මේ මාර්ගය තුළ අපි ඉස්සරහට යන විට ඒ අටෙම්ම තමයි පූර්ණත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියේ තව තව පූර්ණත්වයට පත් වෙනවා. තව තව තමන්ගේ හිත අවබෝධ කරගන්නකොට එහෙම නැත්නම් මේ ලෝකෙත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සංසුන්ව සාමකාමීව සිටින තැනයි වැඩෙන්නේ මෙයා අරිහත් ගුණය. එහෙම නැතුව පුජ්‍යල විඥාණයකට පුජ්‍යල මමත්වයකට කරලා කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ සමහර අය හිතනවා මේක අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට යවලා ආයි හතරවෙනි ධ්‍යානෙට ඇවිල්ලා පල්ලෙහාටම ඇවිල්ලා පස්සේ පිළිකුල් භාවනාවට දාලා ආනාපාන හිතේට දාලා කසීන භාවනාවට දාලා හරෙන් කරකවල මෙහෙන් කරකවල වෙට්ටු දාලා මේක ගන්න පුළුවන් කියලා. මෙහෙම ගන්න බෑ. එහෙම ගන්නවා නම් අරගත්ත කෙනෙක් මට පෙන්නන්න. අඬ ගහන්න අපිත් එක්ක කතා කරන්න එන්න කියන්නේ. එහෙම කරන්න බෑ. ඒ නිසා ඒ සියලු දෙනාටම කියන්නේ අතරමං වීම වළක්වාගෙන නිවැරදි විදියට මුල ඉඳලා තමගේ සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒ ධර්මඥාන ගුණයත් එක්ක දියුණු වෙන්න ඕන. මායාව කියන්නේ කුමක්ද? මායාව කියන්නේ කුමක්ද? නැති දෙයක් තියෙනා වගේ පෙන්නන කොට අපි කයකට කියනවා මායාව කියලා. ඈ නැති දෙයක් තියෙනා වගේ පෙන්නනවා කියලා. ඒ තියෙනනේ මායන් කීයක් තියෙනවද සාමාන්‍යයෙන්? 60 කීයක් තියෙනවද? 14ක් තියෙනනේ. ඒ කියන්නේ තමා තුළ නැති සෙනෙහයක්, දයාවක්, කාලයක් පෙන්නනවා රංගණයෙන් කියලා කියනවා. මලට තියෙනවද දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ. 64ක් විතර තියෙනවා කියලා දැන් නම් ඊට වැඩි ඇති 124ක් විතර ඇති. ඒ කාලේ ඒ තුල ගණනය කරපු ඒවා ඉසිවරුන් විසින් අහුවෙච්ච 64යි අහුවෙලා තියෙන දැන් නම් ඊට වඩා 200 ගණනක් විතර තියෙනවා හිතන්නේ. මායාවක් කියන දේ අපි හරියට අඳුන ගන්නවා නේද? විඥානේ මායාවක් නම් මායාව මායාවක් කියලා හඳුන ගන්න තැන මොකද්ද වෙන්නේ අපිට? මායාව මායාවක් කියලා හඳුන ගන්න තැනම අපි නතර වෙනවානේ. මායාව මායාවක් කියලා හඳුන ගත්ත සැනින් අපි එතනින් නතර වෙනවා. ඒකයි ස්වභාවය. අන්න රෝල් ගෝඩ් මාලයක් පාරේ වැටලා තියෙනවා. වර්ගොත් ඉමිටේෂන් මාලයක්. ඩක්කාලේක පාට රත්තරම් පාට දැක්කහුණු ගත්තා. අවුල වෙන පොඩ්ඩක් අතින් මෙහෙම උසවලා බරක් දැල්ලා මේක බලන පහයන් බලු ගම මේක දරගන්න මේක රෝගොත් මාලයක් කියලා. කෙනෙක් ඕක පොඩි එකකට දෙන්න හරි කියලා අරයි යන්නත් පුළුවන්. තව කෙනෙක් එවලු මේක විසි කරලා දාලා යන්නත් පුළුවන්. ওই මායාව තියෙනවා ඔබ නොතරයි ටිකට් ගන්නවනේ. තේරෙන තරමට අද ගිහලා නතර ටිකට් එකක් අරන් බලන්න. රෑ දිනුම් මදිනව 9ට. එතකන් ඒ නතර ටිකට් එක දිහා බලාගෙන ඉන්න. මායාව තමන්ට හොඳට දැනෙනවා. වැඩ කරන විදිය. කවුරු හරි ඉල්ලුවොත් ওই ටිකට් එක මට දෙන්න. නෑ මේක කෝටි ගාණක් එක ප්‍රශ්නයක්. බෑ බෑ බෑ. එහෙනම් මට ඔබ හෙට උදේට දෙන්න. හාමං හෙට උදේට දෙන්න. හරි දැන් ඔන්න මායාවත් එක්ක හොයේ පැටලි ඉන්නවා. ඔන්න 9 මාසට ඇද්දා. ඇද්දා මොන ඉලක්කමක් අතකුරක්වත් නුකුත් නැහැ. කවුරු හරි ඇවිල්ලා ඉල්ලන ඔය ටිකට් එක මට දෙන්න පුළුවන්? ආ මෙන්න මේ කරන් යන්න. දැන් ආය අර මායාව අර තිබුණු සංවේදීතාවය, ඒ කියන්නේ 9 දක්වා 9 හමාර දක්වා තිබුණු ඒ සංවේදීතාවය දැන් තියෙනවද ඒ ටිකට් එක දිහා බලන් ඉන්නේ? විඥානෙට පිස්සු නැද්ද? තේරෙනවද නේද? Taman එක ටච් කරන්නේ කොයි විදියටද? තණ්හා බලයෙන් ඒ විදියට Tamanට ඒක දැල්න විදිය බලන්න. එක කොච්චර ඒ ටිකට් එකේ කොච්චර බරක්ද මේ පුංචි කොළ කෑල්ලේ කෝටි ගානක බරක් තියන්නට පුළුවන් කියන චකිතය. මේ අත්දැකීම හොඳට ඇවිල්ලා නැත්නම් අත්දැකීම ගන්න මේ විදියට හරගෙන ඉන්න බලාගෙන ඉන්න මේ තේර තැනක මේ මේ ළඟ තියාගෙන බලාගෙන ඉන්න. පේනවනේ. ඉතින් අර ඉස්සල්ලා තිබුණේත් කොළ කෑල්ල. දැන් තියෙන්නේ කොළ කෑල්ල. මොකද වෙනස් වුනේ? අර ටීවී එකේ නම්බර ටිකක් වැටීමනේ. හැබැයි මේ නම්බර ටික තාම බැලුවේ නැහැ. බලන්න ඕනේ නැහැ එයාට. එතකොට එයාට මොකද තියෙන්නේ? ඒත් අර චකිතේ තියෙනවා. දෙමු මැදලා දැන් නම්බර ටිකක් වැටලා හැබැයි එයාට නම්බර දෙවියෙක් බලන්න බැරි වුණා. ඊළඟ දේ නොතරයි කාර්යයේ අර තියෙන පොතක්ද ඔය ඒක බලන්න යනවා කට්ටියනේ. ගිහිල්ලා ඕක පෙරල පෙරල බලනවා. බලලා ආ නම්බරේ නෑ. එතන මීදල වීසි කරනවා. නිකන් වීසි කරන්නේත් නෑ. ඒකට හේතුව දිනවත් වෙන තැන කෙනෙක් ගන්නේ කියලා. නේ ඒකත් විසාර යහපත් විදිහේ දිනවත් වුණත් ඕන කෙනෙක් ගනිද්දා කියලා නිකන් දාලා ආව නම් ඉවරයි. එකෙත් මෛත්‍රියක් තියෙන. ඒකත් අරින්නේ නැහැ, ආත්‍යාරුන් දාන්නේ නැහැ. වියල විශ් කරලා එනවා. ඒ විඥානයේ තියෙන මායාකාරීත්වය ඔබ හැම විටම අත්දකින්න පුළුවන් ඔබ කරන කියන දේවලුත් සමග කියන එකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. පැහැදිලි. ඒ නිසා තමයි බුදුහාමුදුර සම්බේ පුතංජන උම්මත්තක පුතංජනිය සියල්ලොන්ටම පිස්සුවක් තියෙන්නේ. පිස්සු. ඒ පිස්සුව අපි පිස්සු කියලා හිතන්නේ නැත්තේ හැමෝටම මේ පිස්සුව එක වගේ තියෙන නිසා. හැමෝටම එක වගේ පිස්සුව තියෙන නිසා ඒසාව පිස්සු මේ මොනවද රෝහල් වල ඉන්න මිනිස්සුන්ට වඩා පිස්සු එළියේ ඉන්න මිනිස්සුන්ට තියෙනවා. ඒකයිපත් අරයට අර ක්‍රමවත් පාලනයකින් තොරව යම්කිසි දොඩවන ගතියක් හරි කෑ ගහන ගතියක් හරි ආපු නිසා මේ මනුස්සයට පිස්සු කියලා දාලා තියෙන්නේ. නමුත් මේ හොඳට හිතන්න පතන්න පුළුවන් තැන ක්‍රමානුකූලව කළමනාකරණය කරන දන මිනිස්සුන්ට පිස්සුවක් තියෙනවා. අන්න ඒක හොයාගන්න මිනිස්සු උත්සාහවත් වෙන්න ඕන. නේද? බලන්නකෝ හිට්ලර්ට තිබුණු පිස්සුව. බලන්නකෝ ප්‍රභාකරන්ට තිබුණු පිස්සුව. බලන්නකෝ විජේවීරට තිබිච්ච පිස්සුව. බලන්නකෝ මේ රටේ ඉන්න ජනාධිපතිවරුන්ට තියෙන පිස්සුව. දේශපාලකයන්ට තියෙන පිස්සුව. ඊට වඩා බලන්න ඔබ ඡන්දදායකයන් තියෙන පිස්සු. ඊට වඩා බලන්න ඔබ ආගමික පුජ්‍යලයන් තියෙන පිස්සු. ඊටත් වඩා බලන්න ඔබ ආගමික පූජකයන් තියෙන පිස්සුව. දැන් නාලිකාවල් හැම ආගමකටම තියෙනවනේ. හැම ආගමකටම වගේ නාලිකාවල් දාගෙන තියෙනවා. ඌ ගාල වැඩ. කියවනවා 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 ගුරු කඩාගෙන කියවනවා මොනවද අන්දෙක් අලියෙන් ගැන චිත්‍රයක් මම එනිසා ඇස් දෙක පියාගෙන කතා කරන කතා කිරීමක් තියෙනවා. අනවබෝධයේ කතා බහක් ලෝකේ පැතිරිය මිනිසුන් දහස් ගානක් ඒ වහගෙන ඉන්නවා. හැබැයි ඔවුන් හරි දක්ෂයි තර්කයට ගැලපෙන විදිහට හැමදේම ඔප්පු කරලා පෙන්නනවා. ඕනනම් ලෝකෙ පැතලි කරලා පෙන්නයි, බැරි වුණොත් හතරක් කරලා පෙන්නයි, නැත්තම් මේක ත්‍රිකෝණයක් වගේ කියලා උනත් කියයි. ඒ වගේ පුළුවන් දක්ෂ පුජ්‍යලයෝ තමයි කතා කරන්නේ. අපිට බෑ, ඇත්තෙම මට බෑ වුණ පරද. මට එක වචනය අහන්න තියෙන්නේ ඔබ ඔය කියන දේ ප්‍රත්‍යක්ෂ කළද කියලා. ඒ අහන්න තියෙන්නේ එවිට උන් දෙන උත්තරේ තමයි නැහැ. ඒ නැත්තම් නොදක්ක මලමාලි ගැන කරන වරුණා මලමාල මහත්ය පිළිගන්නේ නැහැ. යම්කිසි කපුවෙක් නොදැක්ක මලමාලි පිළිබඳව කරන වරුණාව බුද්ධිමත් මලමාලියෙක් පිළිගන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකයේ බුද්ධිමත් මිනිස්සෙකුට නොදැක්ක මලමාලි ගැන කියන විශ්වාසවාදී දේවල් හැටියට මතවාද හැටියට ඉදිරිපත් කරන දේවල් එයා බාරගන්නේ නැහැ. ඔක්කොම මනස්ගතනේ තියෙන්නේ. වැඩි හරියක් ආගමික සිද්ධාන්ත හැටියට තියෙන මනස්ගතනේ. මේ මනසේ එක එක දේවල් මාළ දෙන මේ ලෝක මිනිහෙකුට දකින්න පුළුවන් දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්න මාර්ගය නෙවෙයි. බුදුදහම ආරම්භ වෙන්නේ පච්චත්තම් වේසබ්බෝ කියලා. විඳින්න පුළුවන්, ඉත දරා ගන්න පුළුවන් සීමාව තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් තුළින් ධර්මය ආරම්භ කරන්න බැහැ. වැඩපිළිවෙලක් බුදුදහම තියෙන හේවලතුළු මිනිසුන්ගේ ඔළුවේ මේ දිව්‍ය ලෝක දාලා බ්‍රහ්ම ලෝක දාලා මේ ලෝකේ වුණත් මෙතනින් පෙන්වන්න හැකියාව තියෙනවා. ඒ කාලේ ලෝක හැටියට වෙන්වෙන් කරලා මේ පෙන්නලා දීලා තියෙනවා රටවල රාජ්‍යයන් පව ලෝක හැටියට තමයි පෙන්වලා තියෙන්නේ. ওই නාග ලෝකෙ කියලා පෙන්වන්නේ කොහෙද? අද කියන්නේ නාග දීපිකේ. ඕකට තමයි නාග ලෝකෙ කිව්වේ. ඕක තමයි දළදා වහන්සේ මාර්ගණ ඇවිල්ලා නතර කරන අතර කල්ල වන්දනා කළා හරි මේ කියලා කියන්නේ ඔතන හිටපු නාග රජුරුත් එක්ක ඒ කට්ටිය. එයා නේතු නයිපෙනියක් තියෙන කට්ටියක් නෙමෙයි. නාග කියන මේ තරම් ගෝත්‍රික පිරිසක් ඔක වාසය කළා. රජ කෙනෙක් ඉන්න පොඩි මේ පලාතක උඩ වඩා ලොකුට ඒ කාලේ තියෙන්නේ කොටසක්. ඒ දූපත් අංශිතෝ ඒගොල්ලන්ග රාජ්‍යය වගේ පැතිරලා තියෙන්නේ. ඒ හරහා එනකොට ඉතින් ඒගොල්ලන්ගේ අවසරෙත් එක්ක තමයි මෙහාට ඕන දේ සිද්ධ වෙන්නේ. ওই දිව්‍ය ලෝක හැදීර නම් කරපු ඒවත් පලාතුත් නේ චාතුරු මහරජකේ රජවරු හතර දෙනෙක්ගෙන් පාලනය වෙන රට පලාත. ඒ වගේ දේවල් උත් සමහර ලාට මේ රටවල් හැටියට ඉන්දියාවේ බෙදිච්ච ඉතිහාසයකුත් තියෙනවා. සතරවරන් දෙවිවරු හතර පැත්තේ හිටපු ඒ ආදී කරන ඒගොල්ලන්ගේ නම් ඉතින් පසු කාලීන ඒ මතවාදත් එක්ක එනකොට ඒව වෙනස් විදිහකට ගමන් කරන බුදුහාමුදුරන්ගේ දේශනාව ප්‍රත්‍යක්ෂ ලෝකයේ තුල පදනම් වූ දේශනාවක් විය යුතුයි. මොකද පච්චත්තං විස්සබ්බෝ කියන න්‍යාය යටතේ උත් ඒක මනක්කල්පිත ලෝකවලට පරිවර්තනය වෙලා පස්සේ මොකද්ද ඔය ප්‍රශ්න කොටගෙන භාජනය වුණා. ඒ කෙසේ වුණත් ඒ ඓතිහාසික තත්ත්වය මොන වුණත් කමක් නැහැ. තමන්ගේ හිත තමන් පිරිසිදු කරගන්න අපිට ඒව නෙවෙයි කරන්න ගියොත් එහෙම. ඒක නිකන් අහස වැහෙන්න කුඩයක් හදනවා වගේ වැඩක්. අහස වැහෙන්න කුඩයක් හදාගන්න බෑ. තමන් රතනේ ඉන්න කුඩයක් හදාගන්න පුළුවන්. නිසා තමන් නොතමෙහි ඉන්න මත්තමන උඩයක් හදාගන්න අර දේවල් මනක් කල්පිත දේවල් ඔළුවේ පුරවගෙන අහන්න නැතුව සියල්ලම මෙමින් තියලා තමන්ට හැකියාව දෙනලු විවෘත කෙනෙක් හැටියට ධර්මයේ දැන් මම තරුණයෙක් හැටියට මට තිබුණු වාසිය ඒකනේ. මම ගොඩාක් ඔය කේකේවා දැනගෙන හිමි ඒවා කරුණු නෙමෙයි. මට මන් තුල දැනෙන ප්‍රශ්නය විතර බලනවා. ඒ ගැටලුව ඒ මානසික ස්වභාවය ඒකේ විසඳුම හොයන එච්චරයි. මට වෙන පිටින් කාරණයක සිද්ධාන්තයක ගාථාවක එහෙම උත්තර ඇත්ත නැත්ත හොයන්නේ නැහැ. මට දැනෙන්නේ කොයි විදිහටද මම ඒ දේ පිළිගන්නවා. මොකද පංචස්කන්ධ වේදි තමයි. දැනෙන විදිය හරියි. දැනෙන විදිය ඔස්සේ මේක හටයුතු කරගෙන යන්න. ගින්දර මම කියන්නේ මේ දහ දෙනෙකුට දහ ආකාරයකට දැනනවා කියලා. මම විශ්වාස කරන්නේ එක විදිය තමයි දැනෙන්නේ කියලා. ඒක එහෙම නෙමෙයි. අයිස් කැටයක් අතුමතු තිබ්බොත් එහෙම මම හිතන්නේ දහ දෙනෙකුට දහ ආකාරයකට දැනෙයි කියලා. අස්වාභාවික තත්ත්වයක් නැත්තම් ඈ ඒ සියලු දෙනාටම දැනෙන්නේ එක හා සමාන. ඉනිසා තමයි මේ ප්‍රත්‍යක්ෂව විඳ දරා ගන්න පැත්තට ඒ විඳන මට්ටමින් මිනිස්සුන්ව වෙනස් කරන පැත්තට බුදුහාමුදුරුවන් යොමු වෙන්නේ. ඔබත් ඒ වගේ යොමු වෙන්න ප්‍රත්‍යක්ෂතාවය පදනම් කරගෙන කටයුතු කරන කෙනෙක්. දැනෙන දේත් එක්ක වෙනස් වෙන. දැනෙන විදියට වෙනස් වෙන. තමන් නෙවුණා නම් ඒක තමන්ට දැනෙනවා. තමන් දැල්විලා නම් තමන්ට ඒක දැනෙනවා. තමන් ගැටළු කොට කරගෙන ඉන්න තමන්ට ඒක දැනෙනවා. තමන් හොඳ තැන නතර වෙයි. හොඳ තැනට එනකන් තමන්ගේ මනස නිවා ගන්න වෙනස් කරගන්න මහන්සි වෙන්න. ධර්මයේ ගැඹුරුයි. ධර්මයේ ඥානයේ ගැඹුරුයි. කම්බීනෝ යන්දම්මෝ ඒක අනිවාර්යෙන් පිළිගන්න. ගැඹුරුයි කියන්නම තේරුම් කරවන්න පහසු කාරණයක් කියන්නේ. මෙවැනි දහම් කරුණකට හිස යොමු කරන්නවත් පෙළඹෙන්නේ නැහැ මේ සමාජයේ බහුතරය. ඒ හේතුව ඒගොල්ලෝ මනක්කල්පිතයට වඩා දෙනෙක් කැමති. මනක්කල්පිතයට තමයි කැමති. අපි වුණත් මනක්කල්පිත වැඩක් කළොත් ශාල සෙනඟක් එකතු කරන්න පුළුවන්. මනක්කල්පිතයෙන් ස්වර්ගයවත් නිර්වාණයක් ලබන්න බෑ. ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුනයි සුගතියත් දුගතියත් නිවනත් ඔය ඔක්කොම සැකසෙන නිසා මනක්කල්පිත ලෝකවලින් අවසාන මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ රැවටීම හා මුලාව පමණයි. ප්‍රායෝගික ලෝකයේ තුලයි තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. ප්‍රායෝගිකත්වය තුළ තමයි ජයග්‍රහණී වැඩපිළිවෙලක සිටින්න මනක්කල්පිතවල රැඳෙන්නේ නැතුව. එසා ප්‍රත්‍යක්ෂ ලෝකයේ තුළ ඔබට අවශ්‍ය කරන වෙනස ඔබ තුළ ඇති කරගන්න. අරව හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් ඒකට කමක් නැහැ. දෙයියෝ ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කමක් නැහැ. නිවි ලෝක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කමක් නැහැ. අපිට මේක පිළිගන්න කියලා කවුරු හරි බලපෑම් කරනවා නම් ඒක මානව චින්තනයට කරන බලපෑමක්. කවුරු හරි මොන ආගමකින් හරි මේක පිළිගන්න කියලා මිනිස්සුන්ට තරවටු කරනවා බලපෑම් කරනවා වෙනත් දෙයක් කියවන්න එපා කියලා කියනවා. ඒක මානව චින්තනය ඇහිරීමක්. ඒ ත්‍රස්තවාදය. මානව අයිති උල්ලංඝනය වීමක් හැටියට දකින්න පුළුවන්. එනිසා නොදකපු ලෝකයක් නොදැනෙන ලෝකයක් විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ස්වභාවය. එනිසා විශ්වාසයේ ඉක්මවා ගිය ප්‍රත්‍යක්ෂ ලෝකයකට අපි සියලු දෙනාම පත් වී තියෙනවා. ධර්මයේ පිට හැම දෙනා ලබන්න ජීවිත අවබෝධය කරගන්න හැමදෙනාටම වාසනාව භාග්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.